අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාව තුළ පවතින විද්‍යාව කුමක්ද කියන කාරණාව. ඇයි මේ කාරණාව අපි සාකච්ඡාවට මේ තරම් වැදගත් ලෙස උපුටාගත්තේ කියලා බැලුවොත්, අද වර්තමාන සමාජයේ ජීවත් වෙන මේ ලෝක සත්‍යයටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ විද්‍යාවයි අවිද්‍යාවයි වෙන්කොට හඳුනා ගැනීම. අවිද්‍යා ලෝකයක ජීවත් වෙන යම්කිසි සත්‍යයකට ඒ අවිද්‍යාව තුළින්ම තමන්ට විද්‍යාව හඳුනා ගන්න පුළුවන් නම් එයා ලබපු මිනිසත් භවයේ ඒ වැඩ නිමා කරන්න පුළුවන්. එහෙනම් මේ අඩුව නිවැරදි කිරීමට පුරවන්නට තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාව තුළ පවතින විද්‍යාව. එහෙනම් මේ කාරණාව කතා කරනකොට අපට විශේෂයෙන් තව කාරණාවකුත් කතා කරන්න වෙනවා. මොකද්ද? ඒ තමයි පටිච්ච සමුප්පාද ධර්මය. මේ පටිච්ච සමුප්පාද ධර්මය තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරනකොට ඇත්තටම පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කළේ ආර්ය ශ්‍රාවකයන්ට නෙමෙයි. රාත්‍ත්‍ච්ච උත්තමෙක් මේ ලෝකේ හැමදාම සතර ඉරියව්වකින්ම ජීවත් වෙන්නේ සම්පූර්ණ 100 නම්. උන්වහන්සේ තුළම ජීවිත කාලෙම පිරිනිවෙනකම්ම පවතින්නේ විද්‍යාව නම්. දැන් කොහොමද පටිච්ච සමුප්පාදයේ උන්වහන්සේට එකඟ වෙන්නේ? එහෙනම් උන්වහන්සේට අදාළ නැත්තම් මේක ඒකාන්ත වශයෙන්ම රාත් නොවිච්ච පුදුජන සමාජයට අරමුණු කරගෙන දේශනා කරපු එකක් තමයි පටිච්ච සමුප්පාදය. කෙලෙස් වැඩියෙන් තියෙන කෙනෙකුට මේ ලෝකේ නිතරම අවිද්‍යාව මතු වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන තුලින් ඒ කෙලෙස් නිසා අවිද්‍යාවක් නිර්මාණය වෙනවා. මෙන්න මේ අවිද්‍යාව දුරු කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාදය දේශනා කළේ. අවිද්‍යා පත්‍ය, සංකාර පත්‍ය, විඥාන පත්‍ය, නාම රූප පත්‍ය, සලායතන. ඇයි මේ ධර්මය මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ ගොනු කරන්නේ කියලා බැලුවාම මේ ලෝකයේ අවිද්‍යාවක් කියන එක නිර්මාණය වුණොත් විතරයි අපේ අසකන දිව නාසය සමසිතෙන් ජාති ජරා භව නිර්මාණය වෙන්නේ. අවිද්‍යාව නැති තැන උත්පත්තියක් නැහැ, දුකක් නැහැ. එයා සසරෙන් නිදහස් වෙච්ච කෙනෙක්. එහෙනම් මේ විද්‍යාව කියන එකයි අවිද්‍යාව කියන එක නයි කොහෙද ඉන්නේ කියලා බැලුවාම මේ විද්‍යාව තුළ ඉන්නේ තමන්ම නේද? අවිද්‍යාව තුළ ඉන්නේ තමන්ම නේද? මේ උදේ ඉඳලා රෑ වෙනකම් කටයුතු කරන මේ සෑම නාම රූප ධර්මයක් තුළම මේ විද්‍යාවයි අවිද්‍යාවයි කියන කාරණා දෙකම තියෙනවා නේද? එහෙනම් අපි 100 කවදද මේ විද්‍යාව දකින්නේ? එතකොට තමයි මේ කියන අවිද්‍යාව පහවෙලා යන්නේ, දුර වෙලා යන්නේ. අපි ගොඩාක් දුරට මේ විද්‍යාව කියලා එහෙම නැත්නම් 100 කියලා එකක් අලුතෙන් වඩනවා. අපට වැරදිච්ච තැනක් තියෙනවා. මොකද්ද කියලා බැලුවොත් මේ 100 කියන එක අපි අලුතෙන් පවත් ගන්න. එහෙම නැත්නම් 100 වඩන්න ගොඩාක් වේසෙනවා. හැබැයි 80 කියන දුර්වලකම අපි නිවැරදි කරන්නේ නැහැ. ඒක කොහොමද කියලා කිව්වාම අපට තරහා යනවා. ද්වේෂය තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක වෛරයකුත් තියෙනවා. හැබැයි ද්වේෂයට බේත් බඳින්නේ නැහැ. මෛත්‍රිය කියලා අලුත් එකක් වඩනවා. එහෙනම් මොකද්ද වෙන්නේ කියලා බැලුවාම මෛත්‍රිය කියලා අලුත් එකක් වඩෙනවා. හැබැයි ද්වේෂය කියන එකට මොකවත් කරපු නැති නිසා ඒක පරිස්සමෙන් ඒක එහෙමම තියෙනවා. සමහර අය බොහොම අඬඬා වැඳවැඳ සාදු කීකී බුදු ගුණ මෙනෙහි කරනවා. ගෙදරට ගිහිල්ලා වළං වලින් ගා ගන්න නැද්ද? සමහර අය දබර වෙන්නේ නැද්ද? බැන ගන්න නැද්ද? එක ගෙදර වාසය කරන අවුරුදු ගාන කතා බහ කරන්නේ නැහැ, මූණට මූණ බලන්නේ නැහැ. හැබැයි වඩන්නේ මෛත්‍රී භාවනාව. මේ කියන ධර්මතාවය තුළින් කුමක් සිද්ධ වෙනවද කියලා බැලුවාම මෛත්‍රිය වැඩෙනවා. ඇයි මෛත්‍රිය වැඩෙනවා නම් ඕනම එකක් පුරුදු කරොත් ඒක පුරුදු වෙනවනේ. සිතට ඕනම එකක් පුරුදු කරලා බලන්න, නොකා ඉන්න පුරුදු කළාම ඒ උපවාසයට උරු වෙනවා. හැමතිස්සෙම කාල පුරුදු කරන නිතර නිතර ඒ කන්න පුරුදු වෙනවා. එනම් මේ සිතට ඕනම එකක් පුරුදු කළොත් ඒ පුරුද්ද සිතට පුරුදු වෙනවාසේ මේ මෛත්‍රිය සිතට පුරුදු වෙනවා. හැබැයි මෛත්‍රිය අපි අමතරව පුරුදු කළාට අපි මේ පවතින ද්වේෂය අයින් කරන්න වැඩපිළිවෙලක් නැහැ. එහෙනම් ප්‍රශ්නේ කුමක්ද කියලා බැලුවාම අපි ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දීලා තියෙන අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරලා. එහෙනම් ඇත්තටම අපි කල යුත්තේ මෛත්‍රී භාවනාව රාදවල් දෙකේම සතර ඉරියව්වෙන් වඩන එකවත් මාන්තියන එකවත් නෙමෙයි. තියෙන ද්වේෂය නිරෝධ කරන්න, ඒ ද්වේෂය ක්‍රියා විරහිත කරන්න අවශ්‍ය කමඨාන වඩන එක. ද්වේෂය නැතිසිත කුමන සිතක්ද කියලා අහුවත් අපට කියන්න සිද්ධ වෙනවා, ද්වේෂය නැතිසිත ඒකාන්ත වශයෙන්ම මෛත්‍රී සිත. එහෙනම් තරාව පවතින තාක්කල් මෛත්‍රියක් සිතට අවශ්‍යයි. තරාව තියෙන තාක්කල් මෛත්‍රිය කියන ධර්මතාවය අපට වඩන්න සිද්ධ වෙනවා. එහෙනම් තරාව අයින් කරපු දාට මෛත්‍රිය වඩන්න අවශ්‍ය නැහැ. හේතුව තරහ නැති සිත මෛත්‍රී සිත බවට පත් වෙනවා. මෙන්න මේ ධර්මතාවය අපට තේරුණා නැති වෙන්න පුළුවන්. එහෙනම් පටිච්ච සමුප්පාදයේ කියන ධර්මතාවය පටන් ගන්න අවිද්‍යාවෙන් නම් අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අවිද්‍යාව පියනවාමයි. රාත් වෙනකම් අනාගාමි කෙනාටත් මේ අවිද්‍යාව කියන එක සියුම් ලෙස තේනවා නම් මොනතරම් අවිද්‍යාව අපිව වෙලාගෙන තියෙන්න ඕනේ අපි මේ ජීවත් වෙන පුදුජන ස්වභාවය තුළ. එහෙනම් අපි දෛනිකව පරිභෝජනය කරන සෑම දෙයක් තුළම මේ අවිද්‍යාව තියෙනවා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, අපි අඳින හැඳුම් වලත් අවිද්‍යාව තියෙනද? ඔව් තියෙනවා. පරණ එකක් ඇඳගත්තාම, ඉරිච් එකක් මාල ඇඳගත්තාම දැන් අපිට විශාල මේ සිතට කම්පාවක් වෙන ප්‍රසිද්ධිය යන්න බෑ. ඇයි? මේ ඇඳුම පරණයි, මිනිස්සු මොනවාරි ඉතයි, මට මගේ ගෞරවයට ටිකක් මදිකමං. ඒ නිසා අර ඉන්න ජනකාය මැද්දේ ඉන්නවා, එහෙම නැත්නම් කෙරෝලක ඇංගිලා ඉන්නවා. එළිය වැටෙන්නේ නැති තැනක සාමාන්‍ය එළියක් තියෙන කරුවල ටිකක් පවතින තැනක ඉන්නවා. ඇයි? තමන්ගේ ඇඳුම පරණයි, මේක දැක්කාම තමන්ගේ ආත්ම ගරුත්වයට හොඳ මදි. බැරි වෙලාවත් 25000 විතර ඇඳුමක් ඇඳගෙන ආවම මිනිස්සු පෙරලගෙන ඉස්සරහට යන්න දෙනවා. ඇයි? ඒ ඇඳුම පෙන්වන්න ඕනේ. අසුවල ආවද, අසුවල යාළුවා ආවද, නෑදෑයෝ ආවද කියලා අපි හොයලා ගිහලා හම්බෙලා කතා කරනවා. ඇත්තටම තියෙන්නේ ඒගොල්ලෝ ආවද කියන එක නෙමෙයි, අපේ ඇඳුම ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ. මේ මේක තමයි මම අද ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ කියන මාන්‍ය පෝෂණය කිරීමේ අවශ්‍යතාවය අපි තුල තියෙනවා. එහෙනම් මේ ලෝකේ හැම තැනම පටවියා පෝතේජෝ වායෝ කියන සතර මා භූතය ඒක රාසි වෙච්ච තැන නාම රූප ඇදෙනවා නා. ඒ නාම රූප වලට දෙන වටිනාකමට අනුව නම් ලෝභ දේශ මොහ නිර්මාණය වෙන්නේ. මේක දැක්ක නැති සියලුම දෙනා ඉන්නේ අවිද්‍යාවකින් අන්තයේ. යම් කිසි කෙනෙක් හැම තැනම තියන්නේ සතර මා භූතයගේ ඒක රාසි වීමක්, මෙතන වටිනාකමක් නැහැ කියලා නියතමානිව අවංකව ඒ දේ කටයුතු කරනවා නම් දකිනවා නම් අන්න එයා විද්‍යාවේ ඉන්නවා. එහෙනම් පටිච්ච සමුප්පාදය නිතරම අපට අවශ්‍ය වෙන්නේ අපි අවිද්‍යා ලෝකේ ඉන්න තාක් කල් පමණයි. ආර්ය ශ්‍රාවකයන්ට පටිච්ච සමුප්පාදය තියෙන එක විද්‍යාවෙන් පටන් ගන්නෙ. ඇයි? මේ ලෝකේ හැමතැනම තියෙන්නේ පටිච්ච සමුප්පාදය නම් ආර්ය ජාතියට විතරක් වෙනම ඉන්න තැනක් නැහැ. එහෙනම් අනාර්ය කට්ටිය, අසත්පුරුෂ හැමෝම, පුතුජන හැමෝම අවිද්‍යාව කියන පටිච්ච සමුප්පාදය ඉන්නවා. ආර්ය ජාතිය ඉපදිච්ච සියලුම රාතන් වහන්සේලා, ඒ ඇතුළු පස්චේක බුද්ධ මහරහතන් වහන්සේලා, තථාගතයන් වහන්සේලා ඉන්නේ විද්‍යාව කියන පටිච්ච සමුප්පාදයේ. උන්වහන්සේලාගේ පටිච්ච සමුප්පාදය පටන් ගන්නේ විද්‍යාපත්‍ය, සංකාරපත්‍ය, නාමරූපපත්‍ය සලායතන. ඒක ජාති ජරා භව හැදෙන්නේ නැහැ, නිරෝධගාමිනිත්වයක් ඇති වෙන්නේ, නිරෝධගාමිනී පටිපදාවක් නිර්මාණය වෙන්නේ. එහෙනම් උන්වහන්සේලා මේ සෑම දෙයක්ම විද්‍යාවෙන් දකිනකොට, ඇතෙන් දකින හැම දෙයක් තුළම අවිද්‍යාව නැත්තම් විද්‍යාවෙන් නම් දකින්නේ, ඇයෙන හැම සබ්දයක් තුළින්ම විද්‍යාවෙන් නම් අසන්නේ, කතා කරන හැම වචනයක් තුළම සම්මා වාචාවෙන් විද්‍යාවෙන් නම් කතා කරන්නේ. මේ නාම රූප ගනුදෙනු කරගෙන ජීවත් වෙන හැම මොහොතක්ම පසු වෙන්නේ විද්‍යාවෙන් නම්. හැම චෛතසිකයක් තුළම කෙලෙසයක් නැතුව සම්මා සතියෙන් නම් සිතන්නේ. දැන් උන්වහන්සේලා ඒ කියන ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ නෙමෙයිද ජීවත් වෙන්නේ? එහෙනම් රාතන් වහන්සේලා ඇතුළු සෑම ආර්ය ශ්‍රාවකයෙක්ම මේ කියන ධර්මතාවය තුළ ජීවත් වෙනවා. ඒ කියන්නේ විද්‍යා පටිච්ච සමුප්පාදය. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ උන්වහන්සේලා ජීවත් වෙන්නේ. අපි මේ හැම දෙයක්ම වටිනාකමින් දකින නිසා, ලෝභයෙන් දකින නිසා, ද්වේෂයෙන් දකින නිසා, රාගයෙන් වෛරයෙන් දකින නිසා හැම මොහොතක් ගන්න අපි දක්ෂ වෙනවා අවිද්‍යා ලෝකේ ඉන්න, එහෙම නැත්නම් පුදුජන ලෝකේ නැවත නැවත උත්පත්තියක් නිර්මාණය කරන්න. එහෙනම් අවිද්‍යාව තුළ තියෙන විද්‍යාව කුමක්ද කියලා අහුවාම අපට අවංකවම කියන්න සිද්ධ වෙනවා, මේ ගනුදෙනු කරන හැම දෙයක් තුළම විද්‍යාව දකින්න. එක මෑණිකෙනෙක් ඇවිල්ලා ආනවා, අනේ ස්වාමීනි මට දූවරු දෙන්නෙකුයි පුතෙකුයි ඉන්නවා.
එතකොට මේගොල්ලෝ මම මෙච්චර කාලයක් දැකලා තින්නේ අවිද්‍යාවෙන්ද කියලා කිව්වම අවංකව මෙතන ඇත්ත කියන්න සිද්ධ වුණා. එහෙමයි මෑණියනි, අවිද්‍යාවෙන් තමයි දැක්කේ. මම කවදාවත් අවිද්‍යාවෙන් දැක්කේ නැහැ ස්වාමීනි, ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ? ඒක මොසාවක්ද ඇත්තද කියලා මට ඒක ඔප්පු කරන්න කියලා කිව්වම මම ප්‍රශ්නයක් ඇහුවා. දරුවන්ට උගන්වන්නේ නිවන් යන්නද ලොකු පඩියක් එකතු වෙලා විශාල පෝසත් ජීවිතයක් ගත කරන්නද? එතකොට මේ මෑණිය කිව්වා, අනේ ස්වාමීනි, අනාගතේ අපට වඩා සපපාසයෙන් ඉන්නපාය. ඒ නිසා වැඩිපුර අම්බ කරන්න තමයි කටිලු ගන්නන්නේ. එනම් අම්බ කිරීම තුළින් ඒ දරුවත් එක්ක අනාගතේ ඉන්න බේත්ස් ගන්න බැරි වෙනකොට කෑම ටිකක් ගන්න, ඒ දරුවන්ගෙන් යැපෙන්නේ වශයෙන් ඉඳලා ඒ සෑම පාසකමක් මේ දරුවන් ගන්න බලාපොරොත්තුවක් නැද්ද? අනේ ස්වාමීනි, ඒක නොකිව්වට එහෙම එකක් තියෙනවා තමයි. දැන් මේ ලෝකයේ හැම තැනම හැම කෙනාම අපට දරුව වෙලා දෙමව්පිය වෙලා ඉතියනම් මෙතන ඇපෙදලා ඉන්න කෙනා තුන්තරා බෝධියකින් නම් පිරිනිවන් පාන්න ඕනේ. මේ ලෝකේ හැමෝම බෝධිසත්වර හැමෝම නිවන පතාගෙන යනවා. දක්ෂ බෝධිසත්වරු රාත් වෙලා පිරිනිවන් පානවා. අදක්ෂයෝ නැවත නැවත මේ කෙලෙස් වලට අහුවෙලා ඉපදීම නිර්මාණය කරනවා. එහෙනම් මේ දරුවා හැම කෙනාටම දරුවෙක් කියලා ඉපදුනා නම් මේක తాවකාලික සම්බන්ධයක් නේද? මේ දෙමව්පියෝ හැමෝටම දෙමව්පියෝ වුණා නම් මේක తాවකාලික සම්බන්ධයක් නේද? මේක දැක්කද මෑණියෝ කියලා අනකොට, අනේ ස්වාමීනි, මේක දැක්කේ නෑනේ. එහෙනම් මේ බෝධිසත්වරු නිවන් නම් යන්නේ කුංචි කාලේ රාත් වෙන දවසේදී නේද උගන්වන්න ඕනේ? ඒ බෝධිසත්වයන්ගේ පාරමිතා පුරන්න උදව් නේද කරන්න ඕනේ? මෙයාට පංචකාම කුප්පිනවන ක්‍රමවේදයක්, එහෙම නැත්නම් පංචකාම ලෝකයේ සැප විඳින ක්‍රමවේදයක් අදලා නිර්මාණය කරලා තමන්ට වඩා මේ ලෝකේ ඉරවෙන ක්‍රමයක් ඇදුවා නම් දැන් මෙතන තියෙන විද්‍යාවද අවිද්‍යාවද කියලා ඇහුවාම, අනේ ස්වාමීනි, මේ ලෝකේ හැම දෙයක්ම දුකයි. ගී ජීවිතේ මොනතරම් දුකද මේ දරුවෝ හදාගන්න අම්බ කරන්න, මේ වර්තමාන ආර්ථිකයක් එක්ක මේ කරන යුද්ධයත් එක්ක දැක්කම දුකයි කියලා තේරෙනවා. හැබැයි දරුවෝ දුකෙන් නිදහස් වෙන්න කැමති නැහැ. ඊට වඩා දුකකට පත් කරන්නයි අපි වෙහිලා තියෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාවෙන් තමයි දැකලා තියෙන්නේ. අන්න බලන්න පින්වත්නි, අපේ ජීවිතවලත් මේකේන අවිද්‍යාව නැද්ද? මේ දරුවෝ තුන්තරා බෝධියකින් පිරිනිවන් පාන්න ඕනේ නම් මේගොල්ලෝ හැම බුද්ධ ශාසනයෙම ඉපදිලා ගුණ වඩාගෙන යන බෝධිසත්වරු නම් ඇයි ඒ බෝධිසත්වයාට පිරිනිවන් පාන්නේ අවශ්‍ය පාසකම් සකසන්නේ නැත්තේ? ඒ බෝධිසත්වයන්ට සතර දුක නිවා ගන්න අවශ්‍ය දේ උගන්වන්නේ නැත්තේ? එහෙනම් මේ මව්වරු දරුවෝ පවා පෝෂණය කරන්නේ විද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන්. එහෙනම් අපේ ජීවිතවල අපේ දරුවොත් එක්කත් අපි අවිද්‍යාවෙන් නම් ජීවත් වෙලා තියෙන්නේ. මේ සෑම බඩමුට්ටුවක්ම අවිද්‍යාවෙන් නේද අපි කටයුතු කරන්නේ? බඩමුට්ටුවක් එළියෙන් තියන්නේ නැහැ. දොරවල් හොඳට වාල කරලා අඟුළු දාලා බැරි වෙලාවත් මේක ඇරලාද කියලා අහත්තට වතාවක්ම අපි පරීක්ෂා කරනවා. මොකද බැරි වෙලාවත් හොරෙක් කැවිලා මොනාරි හරන් ගියොත්, හැබැයි මැරෙනකොට හැම දෙයක්ම දාලා යනවා. ඒක අපට අමතක වෙලානේ. එහෙනම් හැම මොහොතකම අපි අනිත්‍ය මෙනේ කරන්නේ, මරණානුසතිය වඩන්නේ. ඊළඟ තප්පරයේ මේ බැලුම් බෝලේ පිපිරලා උලන්ටි කියනවා වාගේ අපේ උස්ම ටික ගියා නම් මේ කනකර බඩු ටික අර මෝචරියේ මිනිස්සයා ගලව ගන්න නැද්ද? ඇඟේ තියෙන හැඳුම වටිනවා නම් ඒකත් අරගෙන පැදුරු කෑල්ල පොතලා වල දාන්න නැද්ද? අපි භූම දානය කරන පෙට්ටිය ලක්ෂයක් විතර වටිනවා නම් රෑ 11 12ට දීලා පින්වත්නි පෙට්ටිය ගන්නවා ගන්නවා. හේතුව ඒ පෙට්ටිය වටිනවා. ඊට පස්සේ පොලිසින් කෑල්ල පොතලා අපි නිකම්ම නිකම් වල දානවා. මේක තමයි ජීවිතයේ යථාර්ථය. අපි මොනතරම් මේ කය නිර්මාණය කරලා ලස්සනට මේවා සුවඳ විලවුන් ගාලා එක එක සායම් ගාලා ලස්සනට මේක මෙනෙහි කරලා අපි නඩත්තු කරලා තියාගෙන ඉතියක් බැරි වෙලාවත් අපට මල මුත්‍රා මෙතන පිටත් වුණා නම් ඇත්තටම අනිත් අය කෙසේ වෙතත් අපටවත් එතන ඉන්න බෑ. ඒ තරම් මේ අසුචි ගොඩක් පුරවාගත්ත මේ කියන මේ කුණුලොරියක් වාගේ කයක් නේද මේක? ඇයි මේ යථාර්ථය දකින්නේ නැත්තේ? මම ලස්සනයි කියලා මාන්නය එයා වඩනවා නම් පෝෂණය කරනවා නම් එයා විද්‍යාව නෙමෙයි වඩන්නේ අවිද්‍යාව. නැති වටිනාකම තමන්ට දෙනවා නම් තමන්ගේ අධ්‍යාපනය කරේ තනතුරු කරේ තමන්ගේ නිලතල කරේ තමන්ට වටිනාකම තියනවා නම් එයා විද්‍යාව නෙමෙයි වඩන්නේ අවිද්‍යාව. බැරි වෙලාවත් ඔළුව වැඩිලා තමන්ගේ මතකයන් අහිමි වුණා නම් රස්සාවත් ඉවරයි, ඒකේන උපාධි ටිකත් ඉවරයි. සී කල්පනාව තියෙන තාක්කල් විතරයි කොළ කෑලි වලින් වටිනාකම. බැංකු පුරවනවා පුරවනවා මොකද්ද හේතුව කියලා කිව්වම ආල් කිලයක රුපියල් 100යි අනාගතයේ 300 500 10 වෙන්න පුළුවන්. ඒ නිසා අනාගත ලෝකයට අපි වස්තු එකතු කරනවා, ඉඩකඩම් ගෙවල් දොරවල් අදා ගන්නවා. ඇත්තම කතාව එට උදේ නැගිටිනකොට අපට ඉරවුදා වෙන්නේ නැහැ. එට උදේ පාන්දර අපි මියපරලව යනවා. එට උදේවත් අපේ ජීවිතය අපට ස්ථිර නැත්තම් අපේ උෂ්ම ටික යන මොහොත අපි දන්නේ නැත්නම් එක දවස ගැන බලාපොරොත්තු නැති අපට අනාගතය ගැන බලාපොරොත්තු හදාගෙන වේසමාන්ති වෙනවා නම් මොනතරම් අවිද්‍යාවක් අපි පෝෂණය කරලද? අපි මේ නඩත්තු කරන ලෝකයේ තුල නඩත්තු වෙන්නේ සම්පූර්ණයෙන් අපේ කෙලෙස්. අනාගතය අපි සැපවත් වෙන්න ඕනේ, අනාගත ආර්ථිකයට අපි මුහුණ දෙන්න ඕනේ, අනාගත ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕනේ කියලා අපි නඩත්තු කරන පරිස්සම් කරන ඒ හැම දෙයක් තුළම නඩත්තු වෙන්නේ අපේ කෙලෙස් කියලා අපට තේරෙන්නේ නැද්ද? භාර්යාව නඩත්තු කරන, ස්වාමි පුරුෂයා නඩත්තු කරන, පෙම්වතා පෙම්වතිය නඩත්තු කරන හැම කෙනාම නඩත්තු කරන්නේ ඒ කියන නඩත්තුව තුළින් තමන්ගේ රාගය තෘෂ්ණාව නෙමෙයිද? ඉඩකඩ නඩත්තු කරන, ගෙවල් දොරවල් නඩත්තු කරන, සැප සම්පත් මිල මුදල් නඩත්තු කරන හැම කෙනා තුළම නඩත්තු වෙන්නේ තමන්ගේ ලෝභය නෙමෙයිද? පරිගැනීම, ද්වේෂය, වෛරය, පටිගය කියන හැම දේ තුළින්ම තමන් තුළ නඩත්තු වෙන්නේ තමන්ගේ තරාව නෙමෙයිද? එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි නඩත්තු කරලා තියෙන අපේ කෙලෙස්. ඇයි මෙච්චර අපි මිනිසක් බව ලබලා මේ බුද්ධ ශාසනය 2600ක් අවුරුදු අපි ගත කරලා මේ පුංචි දේ අපට වැටහිලා නැන්නේ? එක දවස ගැන අපට ස්ථිර නැත්නම් මේ වර්තමාන මොහොත තුළ අපට ජීවත් වෙන්න අපට දක්ෂකම නැන්නේ? අපි පුරුදු වෙලා ඉන්නේ එක්ක අතීතයේ ජීවත් වෙන්න, එහෙම නැත්නම් අනාගතයේ ජීවත් වෙන්න. සමහර උපාසකවරු ඉන්නවා සිල් ගන්න ඇවිල්ලා වාඩි වෙලා කතා කරනවා. ඒ කාලේ දවසට පොල් ගස් 99200ක් විතර නැග්ගා. ඇයි කියලා අහුවම ඒ තරම් අයියෝ. සමහර දවස් වලට පොල් ගස් 80 90 නැගලා ඒ කිසිම මාන්සියක් නැහැ. තවත් 100ක් තියනවා නේ ඒත් නැගිනවා. මං ඇහුවා කිරියත්තේ දැන් නැකිట్లా ගෙදර යන්න පුළුවන් බෑනේ ආන්දුරනේ. දෝලාවේ කියලානේ මාව අරන් යන්නේ. ඒ කියන්නේ යා වර්තමානේ නෙමෙයි ඉන්නේ. එයා අවුරුදු 40කට කලින් ලෝකයක ජීවත් වෙන්නේ. එනම් අපේ ජීවිතවල අපි පුරුදු වෙලා ඉන්නේ වර්තමාන මොහොත තුළ ඉන්න නෙමෙයි. එක්කෝ පෞගිය කාලවල අපේ කෙරුවාවල් මතක් කර කර, අපේ දක්ෂතාන් මතක් කර කර අන්න ඒ අතීතයේ ජීවත් වෙනවා. එහෙම නැත්නම් අනාගතේ අපි මේ වගේ තැනකට යනවා, මේ වගේ පරිසරයක් හදනවා, මේ වගේ ජීවිතයක් අපි ජීවත් වෙන්නේ. ආවල් නිලතල බලතල තනතුරු වලට අපි යනවා, මේ වගේ වත්කම් අපි හදාගෙන බොහොම සතුටින් ඉන්නවා කියලා එක්කෝ අනාගතේ අපි ජීවත් වෙනවා. මේ කියන සියලුම නා ජීවත් වෙන්නේ අවිද්‍යා පත්‍ය කියන පටිච්ච සමුප්පාදේ. එහෙනම් අපේ ජීවිතවල මෙන්න මේ දුර්වලකම් තියෙනවා නම් සැක කරන්න එපා. ස්ථිර වශයෙන්ම අපි ඉන්නේ තාම අවිද්‍යා පටිච්ච සමුප්පාදේ. තාම විද්‍යාව අපි ස්පර්ශ කරලා නැහැ. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ කියන විද්‍යාව දකින්නට අවශ්‍යයි. කෝපය පිඟාන දකිනකොට ඒකේ වටිනාකම අපි දැක්කා මිසක් ඒක තුළ තියෙන අනිත්‍ය දැක්කේ නැහැ නේද? ගෙවල් දොරවල් මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ අපි කරපු කුසල් වලට පින් වලට ප්‍රතිඵලයක් වශයෙන්. කවදාද කුසල් පින් වල ප්‍රතිඵල ඉවර වෙච්ච දාට මේකේන හැම දෙයක්ම අතුරුදාන් වෙනවා. මාලිගා වතුරට ගාගෙන ගිහලා නැද්ද? පිටින් ආපු ලේලි බෑනා ඒ ගෙවල් දොරවල් ඉඩකඩම් අයිති කරගෙන අම්මා තාත්තා පාරට විසි කරලා නැද්ද? වැඩිහිටි නිවාස වල ඉන්නේ ඒ වගේ අතරමං වෙච්ච මිනිස්සු නේද? එහෙනම් අපට කුසල් තියෙන තාක්කල් ලැබෙනවා. කුසලේ ඉවර වෙලා අකුසලේ පරිසම් දෙනකොට ඇඟේ තියෙන ඇඳුම පවා ගලවන් යනවා. අර ඉන්නේ අම්බලන් වල වාඩි වෙලා අඳින්න ඇඳුමක්වත් නැතුව. හැබැයි බලනකොට ඒගොල්ලන්ගේ පුත්තු දිසාපතිවරු, ඒගොල්ලන්ගේ පුත්තු නීතිඥවරු, ඒගොල්ලන්ගේ සමහර දරුව දොස්තරවරු, හැබැයි අම්මයි තාත්තයි දානි කාලා අර වැඩිහිටි නිවාසක ඉන්නේ. මොකද හේතුව කියලා බැලුවාම කුසලේ ඉවර වුණා, හැම දෙයක්ම අයිමි වුණා. කුසලයේ තියෙන තාක්කල් විතරයි හැම දෙයක්ම පවතින්නේ. ඇයි මේ හේතුඵල ධර්ම දකින්නේ නැත්තේ? ඇයි මේ කර්මඵල විශ්වාස ඇතුව ජීවත් වෙන්නේ නැත්තේ? මේ ගෙවල් මැරෙනකොට ගෙනියනවා වාගේ, මේ පොතේ තියෙන සල්ලි ටික මැරෙනකොට ගෙනියනවා වාගේ, මේ බඩු මුට්ටු වල ජීවිතාන්තය දක්වා අයිතිකාරයා මම වාගේ හැම දෙයක්ම අල්ලාගෙන බදාගෙන යතුරු දාගෙන ඉන්නවා. කුසලයේ ඉවර වෙනකොට, පින ඉවර වෙනකොට හතේ තියෙන දේ තයිමි වෙනවා, ඇඟේ තියෙන දේ තයිමි වෙනවා, තමන්ගේ නමට තියෙන දේ තමන්ටම විකුණන්න පවරන්න සිද්ධ වෙනවා. මේ යථාර්ථය දකින හැමෝම විද්‍යාපටිච්ච සමුප්පාදයේ ජීවත් වෙනවා. මේ යථාර්ථය නොදකින සියලුම දෙනා අවිද්‍යාපටිච්ච සමුප්පාදයේ තුළ පැවැත්ම තුළ ජීවත් වෙනවා. මෙන්න මේ අවිද්‍යාව තුළ තියෙන විද්‍යාව දකින්නට ඕනේ. හැම දෙයක් තුළම මේ මුලාව පවතිනවා. අපි මේ පරිභෝජනය කරන සෑම දෙයක් තුළම අපි අල්ලාගෙන නැද්ද? අපි පාවිච්චි කරන පුටුමේස තියෙනවා කිසිම කෙනෙකුට ලියන්න දෙන්න, ඒක වාඩි වෙන්න දෙන්න, ඌරන්න දෙන්න, ඇයි වටිනාකමෙන් වැඩි? ඒ හැම තැනම ලෝභයක් නෙමෙයිද අපි නඩත්තු කරන්නේ? ඒ හැම තැනම මාන්නයක් නෙමෙයිද අපි පෝෂණය කරන්නේ? අපේ මේ පුටුමේස වලට කට තිබුණා නම් ඒගොල්ලෝ කෑගාලා කියයි, මේ කියන මෑණියන්ට, මේ කියන පියාණන්ට මේ මේ මාන්නය තියෙනවා, මේ මේ ලෝභකම් තියෙනවා, මේ මේ උඩඟුකම් තියෙනවා. පුටුමේස වලට කතා නැති නිසා, කතා කරන්න බැරි නිසා අපි දන්නේ නැහැ මේ කට්ටියගේ දුර්වලකම්. මේ පරිභෝජනය කරන රෙදි වලට කතා කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ කෑගාලා කියයි, මේ හැඳුම් අඳිනකොට මෙයාගේ මානසිකත්වය මේ විදියට, මේ හැඳුම් අඳිනකොට මානසිකත්වය මේ විදියට, මගුල් වල ගෙවල් වලට යනකොට මේ මේ රන් ආභරණ පලනකොට එයාගේ ඇදගෙන රූපයෙන් පේනවා, එයාගේ මාන්නය වැඩි වෙනවා. හැබැයි ගෙදරට පලඳන ඒ කියන පුංචි පුංචි දේවල් පලඳනකොට මෙච්චර මාන්නයක් අපි දකින්නේ නැහැ. බලන්න පින්වතනේ, කනකර ආභරණ තුල පවා අපේ මාන්නය අපි නඩත්තු කරනවා. ඒ තුල පවා පෝෂණය වෙන්නේ අපේ අවිද්‍යාව. එහෙනම් මේ කාරණාව අපි දකින්නට ඕනේ, මේ දුර්වලකම අපි නිවැරදි කරන්නට ඕනේ. අපට පේන්නේ මොකවත් නෙමෙයි, සම්මා දිට්ඨිය කියන එක අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ. අපි මේ පේන හැම දෙයක් තුළින්ම ලෝභයෙන් දකිනවා නම්, ද්වේෂයෙන් දකිනවා නම්, මෝහයෙන් දකිනවා නම්, ඒ සෑම මොහොතක් ගානේ අපි දැකලා තින්නේ වෙන මොකවත් නෙමෙයි, අවිද්‍යාවමයි දැකලා තින්නේ. එහෙනම් මං දකින හැම දෙයක් තුළින් මම දකින්නේ නාම රූප නෙමෙයි, මගේ කර්මය. පාර යනකොට කෙනෙක් දැක්කාම රාගය ඇති වෙනවා නම් ඇත්තටම මේ මිනිස්යාගෙ නෙමෙයි දෝෂය, මගේ තුල රාගය තියෙනවා. ඒ නිසාර නිකම් පාර යන අහිංසක මිනිසු කරේ රාගයෙන් දකින්න මට සිද්ධ වෙනවා. ඒ දකින් හැම මොහොතක් තුළම මගේ සිත නෙමෙයිද මං දකින්නේ, මගේ තියෙන දුර්වලකම මගේ කෙලෙස්ය නෙමෙයිද දකින්නේ. මෙන්න මේ අඩුව නිවැරදි කරන්නට ඕනේ. පාරවල් වල ඇවිදිනකොට, ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට, අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ දකින දකින හැම දෙම වටිනාකමෙන් වැඩි නම්, ඒව අපට ගන්න හිතනවා නම්, අයිති කරගන්න හිතනවා නම්, ඒ හැම දෙයක් තුළම තමන්ගේ කර්මය නෙමෙයිද තමන්ට පේන්නේ, තමන්ගේ ලෝභයට අනුව නේද පේන්නේ. මෙන්න මේ කාරණාව අපි දකින්නට ඕනේ. එහෙනම් පේන හැම දෙයක් තුළින්ම මට පේන්නේ මගේ ලෝභය, මගේ රාගය, මගේ ద్వේෂය, මගේ මාන්නය. මෙන්න මේක දකින්න බැරි නම් එයා අවිද්‍යා පත්‍ය පටිච්ච සමුප්පාදයේ තුල ජීවත් වෙනවා. ඒ හැම තැනම තමන්ගේ දුර්වලකම් තේරෙනවා නම්, තමන්ගේ කෙලෙස් ටික තමන් නිවැරදිව සියෙන් දකිනවා නම්, ඒ කියන්නේ සෑම මොහොතක් ගානේ එයා විද්‍යාපත්‍ය පටිච්ච සමුප්පාදයේ තුල ජීවත් වෙන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ දුර්වලකම දැන් අපට තේරෙනවා. අපි උදේ ඉඳලා රෑ වෙනකන් ජීවත් වෙලා තියෙන්නේ මේ අවිද්‍යාව කියන පටිච්ච සමුප්පාදයේ තුල නේද? දැන් විද්‍යාවෙන් දකින්න රාගිකව පේනවා නම් ඒ රාගය දකින්න එපා. ඒ රාගය තමන් තුළ තියෙනවා, ඒක තමන්ගේ අඩුවක්. අන්න ඒක දැකලා ඒ තුළින් තමන්ගේ අඩුව නිවැරදි කරලා ඒ අවිද්‍යාව විද්‍යාව බවට පත් කරන්න. දකින දකින හැමදේම ගන්න හිතෙනවා නම් ඒ තුළින් තමන්ගේ ලෝභය දැකලා නිවැරදි කරගන්න. පුංචි පුංචි දෙයක තරහා යනවා නම්, පටිගයක් ඇති වෙලා ගැටෙනවා නම්, ඒ හැම තුළින්ම තමන් තුළ පවතින ද්වේෂය දැකලා නිවැරදි කරලා තමන්ගේ අවිද්‍යාව විද්‍යාව බවට පත් කරගන්න. ඇත්තෙන හැම දෙයක් තුළින්ම මොකවත් ඇයෙන්න බෑ, තරහා යනවා. ඒ තුළින් තමන්ගේ ද්වේෂය දැනගන්න. ඇයෙන හැම දෙයක් තුළින්ම, ඒ හැම දෙයක් තුළින්ම අපට යමක් ගන්න හිතෙනවා නම්, තම යමක් ලබා ගන්න බලාපොරොත්තු ඇති වෙනවා නම්, ඒ හැම ඇයෙන වචනයක් තුළින්ම තමන්ගේ ලෝභය දැනගන්න, තමන්ගේ රාගය දැනගන්න. ඇයෙන හැම දෙයක් තුළින්ම නිර්මාණය වෙන කෙලෙස් ලෝකයේ දැකලා ඒක නිවැරදි කරගෙන විද්‍යාව උත්පාදනය කරගන්න. එහෙනම් මේ විදියට අපි කතා කරනකොට, බලාපොරොත්තුෙන් කතා කරනවා නම්, අනිත් අයගෙන් ලාභ සත්කාර ලබන්න කතා කරනවා නම්, කාගෙන් හරි කාර්යයක් කෙරෙන්න තියෙනවා නම්, එයාව රවට්ට ගන්න ලක්ෂණට කතා කරනවා නම්, තරහා පිරිමාණ්ඩ දේශෙන් කතා කරනවා නම්, ව්‍යාපාදයෙන් කතා කරනවා නම්, ඒ හැම වචනයක් තුළින්ම අපි අවිද්‍යාව නඩත්තු කරනවා, අවිද්‍යාව පෝෂණය කරනවා. සම්මා වාචාව තුළින් තමන්ගේ දුර්වලකම් නිවැරදි කරගෙන, නිවැරදි දේ නිවීමට අදාළ දේ කතා කරලා විද්‍යාව කියන දේ එතනින් උපදවා ගන්න, විද්‍යාව කියන පටිච්ච සමුප්පාදයට පත් වෙන්න. මෙන්න මේ විදියට අපේ ජීවිතයේ තියෙන සෑම අවිද්‍යාවක්ම දැකලා ඒ අවිද්‍යාව තුළ ගැබ්බෙලා තියෙන විද්‍යාව මතු කර ගන්නට ඕනේ. මේක කමඨාණක් වශයෙන් අපි වඩන්නට ඕනේ. අපේ ජීවිතයේ උදේ ඉඳලා රැගෙනකම්ම අපි විද්‍යාවෙන් ඉන්න උත්සාහ කළා. නමුත් පවතින අවිද්‍යාව නිරෝධ කරන්න අපි උත්සාහ කළේ නැහැ. දැන් විද්‍යාව කොමත් විද්‍යාවනේ අපි තුල පවතිනවා නම් ගුණධර්මයක්. ඒක ගැන පාරක්තු කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ පත්‍රිකා ගාලා බෙදන්න අවශ්‍ය නැහැ. මන් තුල මේ ගුණ තියෙනවායි කියලා හේතුව හොඳ දේ කවදා හොඳ ප්‍රතිඵල දෙන නිසා ඒක අපට කියන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි තුල නරක දෙයක් තියෙනවා නම්, අසත්පුරුෂ ගුණ ධර්මයක් තියෙනවා නම්, අපි තුල දුර්වලකමක් තියෙනවා නම්, වහා මේක නිවැරදි කරන්න ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් අපි 100 න් ඉඳ උත්සාහ කළා නිසා 80 න් ඉන්න අවස්ථාව නිවැරදි කරන්න, 80 තුල තියෙන දුර්වලකම නිවැරදි කරන්න අපි කමඨාන් වැඩිවේ නැහැ. දැන් අපි අලුත් කමඨාන වඩනවා කොමක්ද? පැය 24 පුරා මම ඉන්නේ 80 කොයි කොයි වෙලේද කියලා බලලා, ඒ 80ට හේතු දැකලා, ඒ හේතු ටික නිවැරදි කරලා, ඒ 80ම නැත්නම් ඒ අවිද්‍යාව විද්‍යාවට පත්කරන එක කමඨානක් වශයෙන් වඩනවා. උදේ අවදි වෙච්ච මොහොතේ ඉඳලා රෑ වෙනකම් පරිභෝජනය කරන බඩමුට්ටුවක් හෝ වේවා, දකින්න නාම රූපයක් හෝ වේවා, ඇයෙන ශබ්දයක් හෝ වේවා, ස්පර්ශය කරන ඇසිරෙන සෑම ඉරියව්වක් තුළින්ම සිතිවිල්ලක් තුළින්ම මේ මෝහය තියෙනවා, මේකෙන් අවිද්‍යාව පවතිනවා. සෑම දුර්වලකමක්ම විද්‍යාවෙන් දැකලා ඒ කියන සියලුම අඩුපාඩු සම්පූර්ණ විද්‍යාවට පත් කරන්නට ඕනේ. ඒ අවිද්‍යාව කියන දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල මෙච්චර කාලයක් ජීවත් වෙලා තියෙන්නේ, මෙච්චර කාලයක් පෝෂණය කරලා තියෙන්නේ, දවස ගානේ අපි සංවර්ධනය කරලා තියෙන්නේ, අවිද්‍යාව එනන් නැවත නැවත ඉපදිලා දුක් වෙන ක්‍රමයක් තමයි අදලා තියෙන්නේ. මේ ලබාපු මිනිසත් භවයේවත් මේකෙන දුර්වලකම් අපි නිවැරදි කරගනිමු. මේ අවිද්‍යාවෙන් ජීවත් වෙන සෑම මොහොතක්ම 100 න් ස්පර්ශ කරලා ඒ හේතුව නිරෝධ කරලා ඒවා විද්‍යාව බවට පත් කරගනිමු. එහෙනම් මම අවිද්‍යාවෙන් ඉන්නවායි කියලා යම් කිසි කෙනෙක් දැනගත්තාම ඒ අවිද්‍යාව පව විද්‍යාවෙන් නැද්ද බලන්න මොනතරම් සරල ක්‍රමයක්ද අපිට නිවෙන්න මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න. එහෙනම් මෙච්චර කාලයක් අපි විද්‍යාවෙන් ඉන්නේ කොච්චර වෙලාවද, 100 න් ඉන්නේ කොච්චර වෙලාවද කියලා අර පඩියට වැඩ කරන සේවකයෙක් වාගේ මේක දිහා පරීක්ෂා කර කර හිටියා. දැන් මේ වගේ මෝඩකම් කරන්න එපා. අවිද්‍යාවෙන් ඉන්නේ කොච්චර කාලයක්ද කියලා බලලා ඒක තුල 100 න් ඉඳ උත්සාහ කරන්න. අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතක්ම 100 න් දකිනවා නම්, අවිද්‍යාව නිතරම 100 න් දැනගෙන ඉන්නවා නම්, අවිද්‍යාව 100 න් දැනගෙන ඉන්න නිසා ඒකත් විද්‍යාව බවට පත් වෙනවා. විද්‍යාව කොහොමත් විද්‍යාව ඒක 100මයි. අවිද්‍යාවත් දැනගෙන ඉන්න නිසා ඒකත් 100මයි. පැය 24 පුරාම 100 අන්න කෙලෙස් ටික නිරෝධ වුණා. මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලැබුණා. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේවත් මේ ගෞතම තථාගත සම්බුද්ධ ශාසනයටවත් පින් සිද්ධ වෙන්න අපි සියලෝම දෙනා රාත්‍රලා පිරිනිවන් පාමු. අපේ 100 යම්පමණ දුරට පවතිනවා නම්, අපේ 80 ඉතාමත්ම වේගයෙන් වැඩි දියුණු වෙනවා නම්, ඒ සෑම දුර්වලකමක්ම මේ කමඨාන තුළින් නිවැරදි කරමු. හැම 80ක්ම හැම අවිද්‍යාවක්ම 100ෙන් දැකලා ඒ 100 තුළින් විද්‍යාව බවට පත් කරලා මේ කමඨාන පුරුදු පුහුණු කරලා අසකන දිව නාසයේ සමසිතෙන් සෑම අවිද්‍යාවක් තුළින්ම විද්‍යාව මතු කරගෙන ඒ සෑම අවිද්‍යාවක්ම විද්‍යාව බවට පත් කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ තුල ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල ඒකාන්ත වශයෙන්ම රාත්‍රලා පිරිනිවන් පාන්න මේ කමඨාන මේ තුලින් ලබාගත් ආව දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි.